හොඳයි පින්වත්නි, අපි ධර්මදේශන අවසානයේ කෙටි සාකච්ඡාවක් පවත්වන්න සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අද ධර්මදේශනාව අනුසාරයෙන් හෝ මේ පින්තුන්ගේ කමඨාන් ප්‍රසිද්ධ කර ගැනීමේ මුහුණුවරින් යම්සි කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උවමනාව තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව තියෙනවා.
යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ගරු ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න, ඔබගේ අතේසවීමක් කරන්න පුළුවන් සූම් හරහා. ඔව්, ආරිය අතේසවීමක් කර තිබෙනවා ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න. ආරි
අවසරයි ස්වාමීනාන්සර්. අද දේශනාව සම්බන්ධ ප්‍රශ්න ස්වාමීනාන්සර් වහන්සේ සඳහන් කළා. අපි දැන් මේ ආරස්ථානක මාර්ගය වඩන යනකොට ඒ ලෞකික මට්ටමින් වැළ ඊට පස්සේ ඒ ලෞකික මට්ටමින් වැළෙනකොට ස්වාමීනාන්සර් එතන බුවන් සඳහන් කළා ප්‍රඥාව දිනනවා කියලා. ඒක උසස් ප්‍රඥාව කියලා මම අදහස් කළේ එතන. එතකොට ඒක මේ සිටිවිල්ලක් වෙන්න බෑ, සිතෙන් බැහැරව වැඩෙන දෙයක්ද ස්වාමීනාන්සර් ප්‍රඥාව කියන්නේ? එතකොට අපිට මූලික වශයෙන් මේක වඩාන යනකොට යම් කි අවස්ථාවක අපේ සිතෙන් බැහැරවගේ ප්‍රඥාවක් දිනුනලා ඒක ලෞකික මට්ටමකින් එහාට ගිය ප්‍රඥාවක්ද ස්වාමීනාන්සර්? පොඩගේ ප්‍රඥාව පිළිබඳ පොඩ පැහැදිලි කර දෙන්න ස්වාමීනාන්සර්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම අපි මේක මුල්ම දවස්වලත් සාකච්ඡා කළා. දැන් අපි කතා කළා සම්මාදිට්ඨිය ගැන. සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සම්මාදිට්ඨියේ පැති දෙකක්. ඒ තමයි ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙන උපදී විපාක ලබා දෙන, සැප විපාක ලබා දෙන සම්මාදිට්ඨියක් ගැන කතා කළා. ඒක ඇත්තටම අපි මුලින්ම පිළිහිටවා ගත යුතු සම්මාදිට්ඨියක්, ලෞකික සම්මාදිට්ඨියක්. කර්මයේ කර්මඵලය අදහන ඒබඳු සම්මාදිට්ඨියක් අත්‍යවශ්‍ය බව, ඒබඳු සම්මාදිට්ඨියක පිළිහිටාගෙන කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ඒ මාර්ගයේ වඩන තැනැත්තෙක්ගේ හිතේ ඒ පහළ වෙන අරහත් මාර්ගයේ අනුව යන ඒ ප්‍රඥාව ගැනත් කතා කළා. ඒක ඇවිල්ලා පෙන්නන්නේ ලෞකික ප්‍රඥාවකට වඩා ලෝකෝත්තර පැත්තක් වෙත නැඹුරු වෙච්ච ප්‍රඥාව. ඒක විස්තරුනේ යාකෝබික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවේතු. ඒ කියන්නේ යම්සේ ඒ ආර්ය වූ සිතක් උතුම් වූ සිතක් දිනු කරන තැනැත්තෙක්ගේ හිතේ ඒ අරහෂ්ඨාංග මාර්ගයකට අනුපූර්ව වෙත ඒ ඔස්සේ යොමු වෙච්ච ඒ දිශාව ඔස්සේ යන ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්මවිචේ සම්බොජ්ජංගයක්, සම්මාදිට්ඨි මාර්ගාංගයක් තියෙනවා නම් අන්න ඒකට තමයි සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ. එතකොට ඒ ඉබඳු ප්‍රඥාවක් තමයි එහෙනම් මේ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර මට්ටමක් වශයෙන් පෙන්වන්නේ. ඒකම තමයි ඇත්තටම මේ වර්ධනයේ වෙලා අපි කියපුවේ සම්මා පඤ්ඤා. ඒ සම්මා පඤ්ඤා සම්මා විමුක්ති, සම්මා ඥාන සම්මා විමුක්ති. ඒතරේ ඒ සම්මා ඥානයක් බවට පත් වෙන්නේ එතකොට මේ වැඩිච්ච ප්‍රමාණිකුල දියුණු වෙච්ච ප්‍රඥාව තමයි. උඩින් අපි ලෞකික ප්‍රඥාවකින් පටන් අරගෙන වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ අන්න හිතේ නෝනක් දියුණු වෙන්න පටන් ගන්නවා. සතිපට්ඨාන මට්ටමේ නෝනක් දියුණු වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය මට්ටමේ නෝනක් දියුණු වෙන්න පටන් ගන්නවා. බල මට්ටමේ නෝනක් දියුණු වෙන්න පටන් ගන්නවා. බොජ්ජංග මට්ටමේ නෝනක් දියුණු වෙන්න ගන්නවා. ධම්මවිචේ සම්බොජ්ජංගයක් කියලා. ඊට පස්සේ මාර්ගංගයක් වශයෙන් ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඒ ගමනේ උත්‍ෘෂ්ඨ මට්ටම, එමත් නැත්නම් ප්‍රඥාවේ කෙළපැමිණීම වශයෙන් තමයි පෙන්වන්නේ අර සම්මා පඤ්ඤා කියලා. ඒ මට්ටමේදී රාග ද්වේෂ මෝහ මුලින් උපුටා දමන්න ඒ ප්‍රඥාව උපයෝගී කරගෙන තියෙනවා. එහෙමනම් රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච මට්ටම තමයි මේ සම්‍යක් ප්‍රඥාවේ උත්කෘෂ්ඨ මට්ටම කියලා කියන්න වෙන්නේ. හොඳයි.
සන්නස අවසරයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සන්නස. එතකොට එතන දැන් ලෝකෝත්තර මට්ටම වැඩෙන ප්‍රඥාවක් කියන්නේ සන්නස ඒ අවස්ථාවේදී අපේ අර සුඛියත්තේ නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක නැති ස්වභාවයද සමහර ඒක දැන් හිතකට වැඩෙන්නේ නැත්නම් ඒ ප්‍රඥාව. එතකොට ඒ ප්‍රඥාව අපේ මනසෙන් තොරව මනසෙන් පිටස්තර ඇති වෙන ප්‍රඥාවක් නේ සමහර
මහත්ය පැටලෝගින තියෙන්නේ නෑ. මනසෙන් තොරව මොකක්ද? මනසෙන් පිට දෙයක් නෑනේ. මේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මනස තුල වැඩෙන ධර්මතා. මනස තුල තමයි මේ කොයිකත් වැඩෙන්නේ. සම්‍යක් ප්‍රඥාව වැඩෙන්නේ මනස තුලයි. ඊළඟට අපිදමු සම්මා සංකප්පයක් වැඩෙනේ මනස තුල. මනසේනේ මේ ඔක්කොම කුසලතාවයන් අපි දිනු කරන්නේ. ඉතින් මනසෙන් එළියේ කොහෙද අපි මේ දෙයක් වැඩෙන්නේ එතකොට?
සමහරවිට එතන සිටිවිල්ලක් මම සඳහන් කළේ මානසිකලට සිටිවිල්ලකින් තොර අපි දැන් සිටිවිල්ලකින් තොර වැටෙන දෙයක්ද කියන ප්‍රශ්නයක්
තියෙනවා. කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ප්‍රඥාවේ වෙන පැත්තකින් අපි කියනවා නම් ප්‍රඥාවේ ආකාර තුනක් පෙන්වනවානේ. එකක් තමයි සුතමේ ඥානෙ. අපි දෙයක් අහලා ඒ දැනගන්නා නුවණ සුතමේ ඥානයක් වශයෙන් පෙන්වනවා. ඒක නිකන් මතු පිට දෙන නුවණක්. ඒක අනුන්ගෙන් ඉල්ලගත්ත නුවණක්. ඊට පස්සේ අපි ඒක එක්ක විතර්ක කළා, තර්ක කළා, එහෙට මෙහෙට පෙරලලා තර්කානුකූලව අපි ගොඩනගා ගන්නවා යම්සි ප්‍රඥාව. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාවක් වශයෙන්. දැන් ඊට පස්සේ තවත් ප්‍රඥාවේ ස්වභාවයක් පෙන්වනවා භවනාමය ප්‍රඥා කියලා. ඒක ඇවිල්ලා ඔය අපි අනුන්ගෙන් ගත්ත එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා තමා තුළම වශයෙන් තමාගේම හිතේ දියුණු කරගත්ත ඒකාග්‍රතාවය සමාධියක් පාවිච්චි කළා. මේ අස්පනා අපිට මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයේ නැවත නැවත දැකීම හරහා එතුලින් දියුණු කරගත්ත විපස්සනාමය නුවණක්. ඒක ඇවිල්ලා සුඛීය නුවණක්. ඒක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ නුවණක්. ඒකයි ඒකට භවනාමය ඥානයක් කියලා කියන්නේ. එතකොට ඒක ඒකට ඉතින් අර කලින් හදාගත්ත සුතමේ ඥානයේ ප්‍රයෝජනයක් නැතුව නෙමෙයි. හැබැයි සුතමේ ඥානයේ මත පමණක් මේක ලබන්න බෑ. සුතමේ ඥානය ඉස්සර කරගෙන මේ ගමන යන්න බෑ. සුතමේ ඥානයෙන් යම්සි දැක්මක් ඇති කරගෙන තමයි වැඩේට බහින්නේ. ඊට පස්සේ හිත බොහොම සංසුන්ව තියාගෙන ඇතුලේ කතාව සමනය කරගෙන තමයි මේ කියන ප්‍රඥාව දිනු වෙන්නේ. දිනු කරන්න උත්සාහන්ත වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කළා අද අර අපිට වේදනානුපස්සනාවකින් හිත අනිමිත්ත තත්වයකට පත්වීම ගැන. දැන් හිතන්න විවිධාකාර වේදනාවන් දිහා බලනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා බලන. මේ මට්ටමේදී පවා හිතේ සිතුවිලි තියෙන විදිහක් නැහැ. හිත සිතුවිලි වලින් තොර වෙලා, හිත බොහොම සංසුන් වෙලා, හිත ඒකාග්‍ර වෙලා. ඉතින් හිතේ සිතුවිලි බහුල මට්ටමකදී මේ වැඩේ කරන්න බෑනේ. මේ තාම සූක්ෂම අන්දමින් මේ වේදනා ස්වභාවයන්ගේ ඇතුවීම් නැතිවීම් ප්‍රවාහය දැක ගන්න හැකියාවක් නැහැ හිතේ සිතුවිලි බහුල නම්. එහෙමනම් මේ සතිපට්ඨානයක් වැඩිගෙන යනකොට හිතේ සිතුවිලි අඩු වෙනවා කියන එක අනිවාර්ය අංගයක්. ඇතුලේ කතාව සමනය වෙනවා කියන එක අනිවාර්ය අංගයක්. ඊට පස්සේ සංසුන් වෙච්ච, නිහඬ වෙච්ච, ඒකාග්‍ර වෙච්ච, හොඳට සූක්ෂම වෙච්ච මනසකින් තමයි මේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්න. එතකොට ඒ මට්ටමේ ඇතිවෙච්ච තවත් අවස්ථාවක් තමයි මේ හිත දැන් නිමිත්තක්වත් ගන්න නැතුව නිදහස් වෙන්නේ. එතකොට දැන් හිතේ නිමිතිත් නැහැ. හිතේ සංඥා හොල්මන් කරන්නේ නැහැ. සංඥා වලින් ඇවිල්ලා හොල්මන් කිරීමක් දැන් මේ හිතේ සිද්ධ වෙන්නේ නැහැ. හිතේ නිකන් අර පිරිසුදු බව දැන් ඔන්න ආරක්ෂා වෙලා. දැන් නිමිති වලින්නේ මේ හිත නිකන් අපි හිතන්නේ ආරූඪ කරන්නේ. එතකොට මේ නිමිති ටික පොඩ්ඩක් తాවකාලිකව අයින් කරගන්නත් ඒ අයින් කරගත්ත මට්ටමකදී නම් හිත සිතුවිලි වලින් නිදහස්. හැබැයි එතනින් අදහස් වෙන්නේ හිත සම්පූර්ණයෙන්ම රාග දේශ මොහ වලින් නිදහස් කියලා. රාග දේශ මොහ යටපත් වෙලා තියෙනවා. අර සමාධියේ බලය නිසා. දැන් ඊට පස්සේ හැබැයි අපි සිතුවිලි වලට එන්නත් ඉඩ දෙනවා දැන්. සිතුවිලි ඒවි අපේ සමාධිය දුර්වල කරහම්. සිතුවිලි ඒවි ආයෙත් මේ හිත නිමිති ගන්නකොට එතකොට අන්න නිමිති ගන්න ඉඩ දීලා ආයෙත් මේ සිතුවිලි ආව නේද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ තමයි එතකොට අපි ප්‍රඥාව යොදන්නේ. ඒ කියන්නේ දැනුවත් වෙන්නේ සම්පජඤ්ඤයක් යොදන්නේ. ඊට පස්සේ තමයි අන්න ආයේ ආපු සිතුවිලි ආයි යන්නේ. ඊට පස්සේ අන්න ආයෙත් තියෙනවා නිමිති නොගන්නා ස්වභාවයක්. ආයෙත් පැහැදිලි ස්වභාවයක්. ආයෙත් සිතුවිලි වලින් තොර ස්වභාවයක්. ආයෙත් උපාදාන නොකරන ස්වභාවයක් අන්න ආයෙත් තියෙනවා. ආයෙත් තව පොඩ්ඩක් දුරුල් කරලා බලනවා. ආයෙත් පොඩ්ඩක් හිත මතු පිට රම් බලනවා. ආයෙත් මෙයා ඉඳීද? මේ මට්ටමේ බොහොම සාවධානව ඉඳීද? හැබැයි ඉතින් මොකක් හරි රාග දේශ මොහහර ආයෙත් ඔන්න ගිහින් නිමිත්තක් ගන්නවා. ආයෙත් ඔන්න හිතුවේ පහල වෙනවා. ආයෙත් අතීතයට යනවා. ආයෙත් අනාගතයට යනවා. ඒක තේරුම් ගන්නවා. මේ ආයෙත් ඔන්න රාගයක් පහල වෙනවා. ආයෙත් හිතේ නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාදාමයක් තමයි තියෙන්නේ.
තනස අවසරයි දැන් ඒ වගේ තැනක දැන් ඔබ වහන්සේ සඳහන් කළ පරිදි ඒ වගේ යථාර්ථ ස්වභාවයක ස්වංශ අපි ලෞකික මට්ටමේ වචන වලින් අවබෝධ කරගන්නේ අපි දැනුමෙන් ඒක දරගන්න ගිය ස්වාමීන් එතන අපේ ශ්‍රද්ධාව මධිකමක් දෙන්න නැති වෙන ස්වාමීන් වහන්සේ අවසරයි.
එහෙම දැනුමින් දැනගන්න බැහැනේ. අපි මේ ඔක්කොම කතා කළේ සුත්තමේ ඥානයකින් නෙමෙයි මේ කතා කරන්නේ. සුත්තමේ ඥානය කියන්නේ එක මට්ටමක්. මේක හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයිනේ.
ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවනේ ස්වාමීන් දිගට යන්න එතන.
අනිවාර්යෙන්ම ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. ඒකයි දැන් ඔය අද අපි ඒ අන්තිමට නැවතත් මතක් කරගත්ත ඒ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ යස්ස සද්ධා මොකක්ද ඒකට එන්නේ යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මායුත්ත සදා දුනා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි නිකන් අර සමබරව අරගෙන යන්නේ මේ ගමනේ. හැම කල්හිම මේකේ යෙදිලා තියෙනවා. මොකද අපි හිතන්න අපි දැන් උත්සාහ කරනවා. හැබැයි තාම ඉතින් මොකක්වත් උනේ නැහැ. අපේ බලාපොරොත්තු තාම උත්කෘෂ්ඨ මට්ටමින් සිද්ධ වුණේ නැහැ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ආර්ය මහා සංඝ රත්නය ගැන මේ විශ්වාසය අතහැරලා නැහැ. මේ විශ්වාසයෙන් තමයි මේ වැටුනම නැගිටවලා දෙන්නේ. ප්‍රඥාවෙන් තමයි මේක කරන්න ඕනේ කියලා තේරුම් ගන්නෙ. තමන්ගේ තියෙන දුර්වලතා ටික පෙන්වලා දෙන්නේ. හැබැයි වැඩේ දිගට කරගෙන යන්නේ ශ්‍රද්ධාවෙන් ලොකු බලගැන්වීමක් කරනවා.
ඊළඟ දහම් ගැටලු සන්ධ්‍යා මහත්මියට ඉදිරිපත් කරන්න
පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මේ දැන් අද දේශනා මාලාව ඉවර වුණා. අපි මං දැන් ජනවාරි මාසේ නම් මමත් මේ දේශනා මාලාවට මේ සහභාගී වුණා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊළඟ දේශනා මාලාව සඳහා අනුමත වදාරන වඩා සුදුසුයි කියන මාතෘකාවක් තිබේද? එසේ නැත්නම් පටිච්ච සමුප්පාදයේද කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ.
අපිට මීට කලින් ලැබිච්ච ඉල්ලීමක් තියෙනවා මේ ප්‍රපංච ගැන අන්තර්ගත වෙන මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් දේශනා කීපයක් කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ ඒක ඉවර කළා ඊට පස්සේ බලමු පටිච්ච සමුප්පාදය ගැන දේශනා කරන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ පිරිවන්
සරණයි.
හොඳයි. ඊළඟ දහම් ගැටලුව අජන්තා බස්නායකට ඉදිරිපත් කරන්න පුළුවන්.
පිරිවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම දැන් මාස 7ක් විතර තිස්සේ තමයි මේ පරියංක භාවනාවේ යෙදෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ බණ දේශනා කරලා සක්මන් භාවනාවට පුරුදු වුණා. දැන් මාස 3ක් විතර තිස්සේ උදේට විනාඩි 40ක් විතර තව සංඝාංශ සක්මන කරන්නේ. මම සක්මන් කරනකොට සියලුම ස්පර්ශයන් ඒ කියන්නේ වම දකුණ ඊළඟට බර යටිපතුලෙහි බෙදී යන ආකාරය වම දකුණෙහි වෙනස් ස්පර්ශයන් කියන්නේ බරවල වෙනස මුනුසුම සීතල ඒ වගේ දේවල් දැක්කා සංඝාංශ. ඊට පස්සේ මේ ළඟකදී ඉඳලා සක්මන් කරනකොට විනාඩි 10ක් විතර යනකොට මේ නර ස්පර්ශයන් එච්චර දැනෙන්නේ නැතුව මේ ඇවිදිනවා කකුල් දෙකක් ඇවිදිනවා වගේ මටම දැනෙනවා. පස්සේ මම එහෙම ටිකක් කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට ලොකු නිදි මතක් වෙනවා. ඒ කියන්නේ මම නිදි බර ගතියෙන් නෙවෙයි පටන් ගන්නෙ හොඳ නිින්දකින් පස්සේ. ඒත් මට ලොකු නිදි මතක් වෙනවා. එතකොට මට සක්මන කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒකට මේ මොනවාරි හේතුවක් තියනවාද කියලා දැනගන්න තමයි මට දැනගන්න ඕන සංඥාස.
හරි එකක් තමයි දැන් සක්මනේ අපි සිහිය දිනු වෙන්න දැන් පොඩ්ඩක් ඒ අරමුණ දිහා විමසිල්ලෙන් බලන්න අවශ්‍යයි. දැන් හිතන්න පාදයක් පොළේ වැදුනා මේ වැදිච්ච එක මත නිකාං උඩින් තියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. දැන් සිහිය හොඳට තියෙනවා. හිතන්න දැන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් අඛණ්ඩව සිහිය පවත්වන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? මේ සිහිය පවත්වන ඒ තැන දිහා හොඳ ටිකක් විමසිල්ලෙන් බලන්න. මෙතන මොනවද තව දැනගන්න තියෙන්නේ? උදාහරණයක් වශයෙන් අපි හිතමු වැලි පොළවක නම් සක්මන් කරන්නේ. අපිට උලින් දරුනේ වැලිවල ගුරුසු ගතියක් විතරයි. හැබැයි දැන් මීට අමතරව මේකේ සිනිඳු ගතියක් ඊළඟට අපි හිතමු මේකේ තෙත් ගතියක්, වියලි ගතියක්, පාදයට බර මාරු වෙන ගතියක්, යටිපතුලේ ඒ කොටසට මේ ලක්ෂණ දැනෙන ස්වභාවය. හතයි යටිපතුලේ හැම තැනම එක පාර වදිනවද නැත්නම් කොයි කොටසද ඉස්සරහව දෙන්නේ කියලා මේ අන්දමින් අපි ටිකක් මේ ගැන ටිකක් විස්තර විභාග සහිතව බලන්න උත්සාහන්ත වෙන්න ඕනේ. එතකොට අන්න අපි මේකට එකතු කරනවා සම්පජඤ්ඤය. මේකට එකතු කරනවා මේ විමසා බැලීම කියන කුසලතාවය. එතකොට තමයි මේක සමබර වෙන්නේ. නැත්නම් අපි අර ඇති කරගත්ත සතියෙන් විතරක් සෑහීමට පත් වෙලා යන්න ගත්තොත් හිත නිකන් ඔතෑණි වෙලා මේ උදාසීන වෙලා නිකන් ඔය පැත්තට යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම ඒ විදිහටත් බලනවා. කොහොමනම් ස්වාමීන් වහන්ස සක්මන කරගෙන යනකොට මේ අර හැරෙන තැනදී ආපහු අර ඒකාග්‍රතාවයේ ටිකක් බින්දෙනවා ස්වාමීන් වහන්ස මේ මුලදී. ඒකට
තමයි, ඒ කියන්නේ දැන් තාම ඉතින් අපිට තියෙන සතිය ටිකක් දුර්වලයි. ඒ නිසා ඒ ඉන්ද්‍රියාපත සංදීයකදී තාම සිහිය පවතින්න අමාරුයි, පවත්න්න අමාරුයි. දැන් අපි මේ කොනේ ඉඳන් එහා කරට යනවා කියන්නේ ලොකු වෙනසක් නැහැනේ. ඒක තියෙන්නේ ඇවිදීමේ ඉරියව විතරයි තියෙන්නේ. ඊට පස්සේ සක්මනේ කොනේදී අපි මේ ඇවිදීමේ ඉරියවෙන් හිට ගන්නා ඉරියවට මාරු වෙනවා. ඊට පස්සේ ඔන්න අපි ආයේ අනිත් දිශාවට හැරෙනවා. ඒතර තවත් නිකන් ඉරියව වල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ හැලහැප්පීම් වලදී තාම අපේ සතිය දුර්වල නිසා කැඩෙනවා. ආයේ හිත පිට දුවනවා. කරදර වෙනවා. හැබැයි ඉතින් මේක නැවත නැවත කරද්දී ඕකත් ජය ගන්න පුළුවන්. ඒ නිසා බයක් වෙන්න දෙයක් නැහැ. ඔයක හැදිලා එනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හරි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ, මට දැනගන්න ඕනි දැන් ඒ අනිශ්චිත ස්වභාවය කියන එක අත්දකපු කෙනෙකුට නැවතත් තමන්ගේ පාලනයෙන් තොරව රාගයේ ද්වේෂයේ වගේ දේවල් එනකොට දැන් එතන සතිය අඩුයි වගේ දැනෙනකොට එතකොට එයා ආයේ අනිශ්චිත ස්වභාවයට ගන්න සතියට මොකද ස්වාමීන් වහන්සේ එතකොට කරගන්න ඕනි?
සතියෙන් තමයි පෙන්නලා දෙන්නේ.
කියන්නේ
දන්න දැන් උදාහරණයක් වශයෙන්.
ඔව් දැන් සතිය.
ඔව් දැන් මේ ධර්මදේශනා මාලාවේදී බුදුරජාණන් වහන්සේ සතිය උපමා කරන්නේ අර සති ආරක්ක සාරති. මේ මුළු ගමනේ ආරක්ෂාව සපයමින් මේ රථය පදවන රථාචාර්යයාට තමයි සතිය පෙන්නලා දෙන්නේ. දැන් රථාචාර්යයා වාහනේ එලවන කෙනා, ඩ්‍රයිවර්. එයා තමයි දන්නේ දැන් වේගෙන් යන්න ඕනද, දැන් හිමින් යන්න ඕනද, දැන් වංගුවක් ගන්න ඕනද, වමට හරවන්න ඕනද, දකුණට හරවන්න ඕනද, මේ අශ්ව රථයක් ඉඳ මේ රථයට යොදලා තියෙන අශ්වයෝ 4-5 දෙනා ඔක්කොමලා සමාන වේගයෙන්ද යන්නේ, එක එක්කෙනා අවුල් කරගන්නවද, මේ ඔක්කොම ටික පෙන්ලා දෙන්නේ සතියේ. ඒකයි සතියේ ඉස්සරහින් තියාගන්න අත්‍යවශ්‍යයි. සතියෙන් තමයි අපි තියෙන අඩුපාඩුකම් ටික පෙන්ලා දෙන්නේ. මේ යන ගමනේ අපි කොතෙන්දද අඩු කරන්න ඕනේ, කොතෙන්ද වැඩි කරන්න ඕනේ, කොතෙන්ද වමට හරවන්න ඕනේ, කොතෙන්ද දකුණ හරවන්න ඕනේ, මේ ඔක්කොම පෙන්ලා දෙන්නේ සතියේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මට තේරෙනවා සතිය අඩුවක් තියෙනවා කියලා. එතකොට මම ආයේ කායගත සතියකට යනවාද කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක වැඩි කරගන්නද? ඒක ස්වභාවයෙන්ම වැඩෙනවාද?
වැඩි. ඔව්. ඒ කියන්නේ දැන් ස්වභාවයෙන්ම දැන් අපි හිතමු සතිය දුර්වල වෙලා සමාධිය උච්චාරණ වුණා කියලා. නැත්නම් වෙලාවට ඒක දෙය වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ටිකක් උලදී අපි සතිය මූලික කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඔන්න දන්නේම නැහැ හොඳට සතිය වැඩෙන්න හිත එකඟ වෙන්නත් ගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන්න ගන්නවා. ඉතින් සමහරවිට ඔන්න හිත සමාධියකට යනවා. සමාධියකට ගිහිල්ලා දැන් ඔන්න ටික ටික ඒකේ ඉන්නකොට ඔන්න පැයක් විතර දැන් හිත සමාධියක ඉන්නවා. අපිට සතිය අමතක වෙනවා. සතිය අමතක වෙලා ඔන්න අපේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙනවා මේ සමාධියට. ඒක අපිට වෙන්න පුළුවන් අනතුරක්. ඒක තමයි අපි ගිය සතියේදී කතා කරේ උපක්ලේශයක් කියලා. දැන් අපි වාඩි වෙන්නෙම සමාධියේ ඉල්ලගෙන. දැන් ඉතින් හිත සමාධියට ගිහිල්ලා සමාධියේ ලොකු ආස්වාදයක් ලබනවා. ඉතින් ඔය தত্ত্বය ඇති වුණොත් දැන් ඉතින් අපිට පාර වැරදෙලානේ තියෙන්නේ. අපේ සතිය දුර්වල වෙලා. අපේ සතිය ගැන කිසිම අවධානයක් නැහැ. අපි අනිත් අපේ කටයුතු බොහොම කලබලෙන් රොසලකිල්ලෙන් කරනවා. අංගාලා ඇවිල්ලා හිත ඉක්මනටම සමාධියට දාගන්න හදනවා. ඒතර මෙතනදී පාර වරද්දගෙන තියෙනවා. එතෙන්ද එහෙමනම් අපි නැවත සතියටම මූනිකත්වය දෙන්න ඕනේ. සමාධිය එහෙමනම් දැන් දුර්වල කරන්න ඕනේ. එතකොට එහෙනම් අපිට කරන්න වෙන්නේ දැන් පරයන්කයෙන් ඉන්න එක නවත්තනවා. පරයන්කයක් වඩලා වාඩි වෙලා හිත සමාධියට දාන එක වළක්වනවා. නවත්තනවා තාවකාලික. නවත්තලා අපි නිකන් සරලව මේ සක්මනක්ම දියුණු කරනවා. එළියට ගිහිල්ලා ගහක් කොළක් එක්ක ඉඳගෙන සක්මනක් කරනවා. ඒ සක්මනක් ඇහැත් අරගෙන ඇස් අරගෙන සක්මනක් කරද්දී හිත ගැඹුරු සමාධියකට යන්න තියෙන අවකාශය හුඟක් අඩුයි. එතකොට අන්න අපි මුලිකත්ව දෙන්නේ මේ වම් පාදයක් උන ඔසවලා මිමින් තියෙනවා. දකුණු පාදයක් ඔසවලා මිමින් තියෙනවා. ආයෙත් ඉතින් කායනුපස්සනාවකට ආවයි කියලා වැරද්දක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් මං පරයන්කයකට වාඩි වෙන්නේ නැහැ. දැන් වෙනදට නම් මට ද්වේෂය එනකොට දැන් ආව කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. ආසාවක් ඇති වුණාම කියලා තේරෙනවා. නමුත් දැක මට තේරෙන්නේ නැහැ. ඒකට මට ඒකයි මම ඔබවහන්සේ සත්‍ය දිනු කරගන්න මම මොන හරි කරන්න ඕනද?
සතිය දිනු වෙන්න ඔය ටික තේරෙනවත් එක්කනේ. රාගයක් ආවොත් රාගයක් ආව හිතෙන් කියලා දෙනවා. ද්වේෂයක් ආවොත් ද්වේෂයක් කියලා දෙනවා. සතිය දිනුලා නම්. හැබැයි ඉතින් ඕකේ පැති දෙකක් තියෙනවා. සතිය දිනුනවත් එක්කම හිතේ පැහැදිලි බව වැඩි වෙනවා. එතකොට තමයි මේක රාගයේ වශයෙන් තේරෙන්නේ. මෝහයේ වශයෙන්, පැටලිලක් වශයෙන්, ද්වේෂයක් වශයෙන් ඒක වෙන් කළා පටලව ගන්න නැතුව තේරුම් ගන්න. එතකොට මේ සතියයි හිතේ තියෙන පැහැදිලි බවයි ප්‍රයෝගී වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ ආයේ නැවත අනිශ්චිත ස්වභාවයට හිත ගන්න උත්සාහ කරන්න ඕනේ.
නෑ ඒක ඒවි. ඒක ඔය හිතේ ආපෝසිතුවිලිටි එක හොඳින් තේරුම් අරගෙන ඒවට අනුග්‍රහ කරන්න යන්නේ නැතුව ඒ ටික අත්හැරලා දැම්මහම ආයෙත් නිස්සාරන්ත වෙන්නේ.
හරි ස්වාමීන් වහන්සේ.
මලෙන් ගන්න යන්න එපා. ඒතන මලෙන් ගන්න යන්න ඕනට. ඒක නිකන් ඔහේ මතු පිට තියෙන ඉඩ හරිමින් අරවට එන්න දෙදී අතහැරලා දාන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට දැන් තේරුණා. හරි ස්වාමීන් වහන්සේ. ඒ ද්වේෂය ආවට හිත තුල එහෙම දැවෙන ගතිය නැහැ. නමුත් ඇවිල්ලා ඒක
ඇවිල්ලා යන්න දෙන්න. ඇවිල්ලා යන්න දෙන්න. ද්වේෂයත් එක්ක ගැටෙන්න යන්න එපා.
ගැටීමක් නැහැ ස්වාමීන් වහන්සේ. හිතේ මොකක්වත් නැහැ. නමුත් වචන කියන එක අහගෙන ඉන්න කෙනෙකුට තේරෙන්නේ මම තරහ ගිහින් කියලා. ඒ වගේ.
ඔව්. තරහ ගිහින් ඇදී දෙන්න ටිකක් අරගෙන මොනා කරන්නද නේද?
හරි ස්වාමීනි. මොකුත් කරන්න නැතුව නිකන් ඉන්නනේ තියෙන්නේ නේද ස්වාමීනි. හරි. තේරුවන් සරණයි ස්වාමීනි. ගොඩක් තේරුම්
ගන්න. ඊළඟ දහම් කරුණ රම්‍යා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ පරියංක භාවනාවේ ඇතුළු ප්‍රශ්නයක් ගැන ඔබ වහන්සේගෙන් අහන්න හිතුවේ. මට දිගටම භාවනා කරනකොට කාලයක් තිස්සේ මන් දන්නේ ඒ ධාතු ලක්ෂණද කියලා ඇඟ සීතල වෙන ගතියක් කන් දෙකෙන් ඊටාම තදට හුලං පිටවෙන ගතියක් එහෙම මට දැනුණා. නමුත් දැන් කාලෙක ඉඳන් ඒ කියන්නේ මාස 4-5ක ඉඳන් ඒ තත්ත්වේ ඒ දැනීම් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියොත් ඉඳලා හිටලා දැනෙනවා යන්තම්. නමුත් අර කෙදි මට මුලින් මට දිගටම හොඳටම දැනුණා. ඇත්තට මේ අවස්ථාවවලදී මට අනිත්‍යයි දුක්ඛ කෙසේ වෙතත් අනාත්මයයි කියන එක සෑහෙන දුරකට ඉඳන් මට හිතුණා මේකනේ අනිත්‍ය මේකනේ අනාත්මය කියන්නේ වගේ දෙයක්. ඒක හරිද නැද්ද දන්නේ නැහැ. මට තේරුම් ගියා. නමුත් දැන් මට අර විදිහට දැනෙන්නේ ඒ දැනෙන්නේ නැතිකොට මම නිකන් මගේ සිතුවිලි දිහා බලාගෙන දිගටම භාවනාව කරගෙන ගියා. මේ මට මෙතනදී ඔබ වහන්සේට කියන්න ඕනේ මම හුස්ම රැල්ල දිහා ආනාපාන සති භාවනාව නෙමෙයි කරන්නේ. මොකද හේතුව මට හුස්ම රැල්ල පේන්නේ නැහැ. ඒක නිසා මම දැන් මෙතන ඉන්නවා කියලා ඉරියාපත භාවනාවක් කරන්නේ. ඉතින් දැන් එහෙම මට අර දැනීම් නොතේරී තියෙන කාලේ මම දිගටම සිතුවිලි දිහා බලාගෙන හිටියා. මට ඒකත් භාවනාවට කිසි බාධාවක් වුණේ නැහැ. මම හොඳට බලාගෙන හිටියා. දැන් ටික දවසක ඉඳන් ස්වාමින් වහන්සේ මම භාවනාව පටන් අරගෙන මම දැන් මෙතන ඉන්නවා කියලා අර ටච් වෙන පොයින්ට්ස් ගැන අවධානය යොමු කරලා ඒ බව දිහා බලාගෙන ඉන්නකොට එක පාරටම මට දැනෙන්න ගන්නවා. දැන් මං හිතන්නේ මගේ ඇඟ ඇතුළෙන් වෙන්න ඇති එක තැනක මට හිතෙන විදිහට පපුව ආශ්‍රිතව වෙන්න ඇති මොකක් හරි පොඩි කම්පනයක් වගේ නිකන් වතුර බින්දුවක් වැටෙනවා. වතුර බින්දුවක් දිගටම මේ විදිහට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මට වෙලාවකට හිතෙනවා මේක හුස්ම රැල්ලක්ද කියලා. එහෙම නැත්නම් මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මම දැන් භාවනා කරන්නේ ඒක දිහා බලාගෙන ඒකට හිත යොමු කරලා. මෙතනදී මම මගේ සමාධිය ගැනත් කියන්න ඕනි ස්වාමීන් වහන්සේ. ගැඹුරු සමාධියක නෙමෙයි මම මේ වෙලාවේ ඉන්නේ. වටේම සිද්ධ වෙන දේවල් ඔක්කොම මට දැනෙනවා. නමුත් මම අරකට හිත එල්ල කරගෙන මට ඉන්න පුළුවන් හරිම විවේකී අවස්ථාවක් මේක. ඉතින් මට එකම එක මම මේක ඔබ වහන්සේගෙන් මම අහන්නේ මට එකපාරට හිතුණා මම මේ සමත පැත්තට ආයිත් යනවද කියලා. ඒක නිසයි මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ.
නේ දැන් අතරම අපේ සමත පැත්තකදී කරන්නේ නිකන් හිතෙන් හදාගත්ත සංකල්පයක් එක්ක තමයි අපේ සිහිය පවත්වා. අවධානය
තියාගන්න.
නමුත් දැන් අපි විපස්සනාමකදී එහෙම නෙමෙයි. ඇත්ත වශයෙන්ම හටගත්ත ඇත්ත වශයෙන්ම පවතින ස්වභාවයක තමයි අපි අවධානය
පවත්තන්නේ.
කය තුල හොඳට සිහිය පවත්වනකොට ඒකාග්‍රතාවය පවත්වනකොට කයේ යමක් දැනෙනවා කියලා කියන්නේ ඒක අපේ ඇවිල්ලා හිතින් හදාගත්ත එකක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා දැනෙන
දෙයක්.
එහෙමයි. දැනීමක් නම් අපි මූලික කරගෙන යන්නේ. එතන තියෙන්නේ අපි මේ දැනීම ප්‍රයෝගී කරගෙන අපි තුල ප්‍රඥාවත් දිනු කරගන්න දරණ ප්‍රයත්නය.
එතනදී
මේක වැරද්දක් නැහැ. ඔතන දැන් අපේ කයේ නිරන්තරයෙන්ම වගේ කම්පණය වීම, සැනවීම ඔක්කොම තියෙනවනේ. ඉතින් ඒ අපි හඳුනගන්න. ඉතින් තව ඕක පමණක් නෙමෙයි තවත් කයේ දැනෙනවා නම් අම්සි කම්පන චංචල ස්වභාවය මේ සියල්ල බලන්න.
එහෙමයි.
හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඕමකින්.
ඊළඟ දහම් ගැටලුව කුලසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ දහම් කරුණ ඔබ වහන්සේ අද පවත්වපු දේශනාව ආශ්‍රයෙන් එයිදී ඔබ වහන්සේ නම් කියලා මහවෙද්දල සූත්‍රයේ තියෙනවා කියලා චේතෝ විමුක්ත අරහත් ඵලය තමයි අග්‍රඵලය කියලා චේතෝ විමුක්ති. ඒ වගේම අරහත් ඵලය ප්‍රඥා විමුක්ත අරහත් ඵලයකුත් තියෙනවා. මහවෙද්දල සූත්‍රයේ සඳහන් වෙනවා චේතෝ විමුක්ත අරහත් ඵලයේදී තමයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලාට මේ නිරෝධ සමාපත්තියට සමවැදීමේ අවකාශයක් නැද්ද ස්වාමීන් වහන්සේ? මේ පැහැදිලි කර දෙන්න මේ
ඉල්ලස. එහෙම එකක් ඇත්තම එනවා මට හරියටම තැන නම් මතක නැහැ. ඒ කියන්නේ චේතෝය මුක්ති පඤ්ඤාය මුක්ති මේ දෙකම සහිතව රහතන් වහන්සේලා ගැන කතා කරන උබතෝ භාග විමුක්ත කියලා. ඒ බඳු රහතන් වහන්සේලාට කියන්නේ නිරෝධ සමාපත්තියට දිගට සමාදිත ඉන්න පුළුවන් ගතියක් විස්තර කරලා දෙනවා. හැබැයි ඒක කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදීම රහතන් වහන්සේලාට පමණක් නෙමෙයි අනාගාමී ආරයන් වහන්සේලාටත් පුළුවන් කියලා කියනවා. ඒත් හැබැයි චේතෝ විමුක්ති මට්ටමක්, ඒ කියන්නේ ධ්‍යාන භාවනා වඩලා ඒ සමතේ පැත්තකින් උත්කෘෂ්ඨ මට්ටමකටපත් වීමත්, ඊළඟට අර වගේ ප්‍රඥා භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා ප්‍රඥාවෙන් ඉස්සරහට එමුකුත් මේ දෙකම අවශ්‍ය වෙනවා. ඉතින් දැන් ඇතැම් වෙලාවකට ඇතැම් රහතන් වහන්සේලාට අර සමතේ පැත්ත ඒ තරම් දිනුනලා නැත්තම්, සමාධිය දිනුනලා නැත්තත් ප්‍රඥාව හරහා ඉස්සරහට ගෙහිලා ප්‍රඥා විමුක්ත මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒ බඳු කෙනෙකුට ඒ ප්‍රඥා විමුක්තිය හරහා අරහත් ඵල සමාධියක් වගේ දෙයක් මුත් වෙන ගන්න අවස්ථාවක් ඇති. නමුත් ඉතින් අර නිරෝධ සමාපත්තියේ පෑගණන් ඉන්න පුළුවන් කමක් නැතෝ ඇති කියලා තමයි අනුමාන වශයෙන් කියන්න වෙන්නේ.
ඒ අවසර එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන මේ අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය නේද ඔය අග්‍රඵල වූ චේතෝ විමුක්තිය?
අන්න හරි. ඔව් දැන් මේ අද අපි විස්තර කරපු එකේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන නැත්නම් ඒ සරියුත් මහරහතන් වහන්සේ කියන ඒ මට්ටම් වල දැන් ඒකේ අහන ප්‍රශ්නේ තියෙනෙත් ඒ වගේ ස්වභාවයක්මයි. ඒ කියන්නේ එතෙන්දී කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා මේවැ සමානකම් තියෙනවද විෂමතාවයන් තියෙනවද? එහෙමයි අහන්නේ. දැන් එතකොට සමානකම් තියෙනවා විෂමතාවයන්ත් තියෙනවා කියලා උත්තරයක් තමයි දෙන්නේ කවුද? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් එතන සමා මේ දැන් විෂමතාවයේ වශයෙන් තමයි දැන් ඔය මම විස්තර කරපු විදිහට මේවා තියෙන විස්තර කියලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මේවා වෙලා අප්‍රමාණ චේතු විමුක්තිය ගත්තොත් ඒක දැන් අපි තුම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා දැන් ප්‍රමාණ කිරීමක් නෑ. සෑම දෙනා කරේම අප්‍රමාණ වශයෙන් මෛත්‍රියක් වඩන්න පුළුවන්. එතන දැන් ඊට පස්සේ අපි ගත්තොත් ආකින්චඤ්ඤා චේතු විමුක්තිය කියලා ඒක තියෙන්නේ කිසිවක් නැහැ කියන එක හරහා මේ හත්පසින් මේ මේ සිත නිදහස් කිරීම. ශුන්්‍යත ගෙන ගත්තොත් මෙතන ආත්මයක් නැහැ කියලා හිත නිදහස් කිරීමක්. ආත්මීය ස්වභාවයකින් හිස් කියලා. අනිමිත්ත කියලා ගත්තොත් නිමිති ගන්න බැහැ කීම තුළින් ඒ තරමට මේක ෂණභංගුරයි අනිත්‍යයි කියන එක හරහා ගිහිල්ලා හිත නිදහස් කිරීම. ඒතර දැන් මේවා වෙනස්කම් තියෙනවා. හැබැයි ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා දැන් මේ අප්‍රමාණා චේතෝ විමුක්ති වල තියෙන අග්‍රඵලය තමයි දැන් මහත්තයා අර නිබරදී වුණා වගේ ප්‍රකාශ කළා වගේ මේ අකුප්පා චේතනෙම තියෙන මට්ටම. දැන් අපේ හිත ප්‍රමාණකරණයකට ලක් වෙන්නේ, අපේ හිත පටු වෙන්නේ, සීමා වෙන්නේ රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. ඒ නිසා මේ මහාවේදල සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා රාගෝකෝ ආවුසෝ පමාන කරනෝ, දෝසෝ පමාන කරනෝ, මෝහෝ පමාන කරනෝ. මේ රාගය නිසා තමයි හිත ප්‍රමාණකරණයකට ලක් වෙලා තියෙන්නේ. හිත පටු වෙලා තියෙන්නේ. හිත යම්ස තැනකට කොටු වෙලා තියෙන්නේ. නමුත් හිතේ සම්පූර්ණයෙන් රාගය ෂය වෙලා නම්, ද්වේෂය ෂය වෙලා නම්, මෝහය ෂය වෙලා නම්, ඒ හිතේ නැහැ කොටු වීමක්. ඒ හිතේ නැහැ මරියාදාවක්. ඒ හිතේ නැහැ සීමාවක්. ආත්පස පැතිරුණ ස්වභාවයක් එහෙම නම් එබඳු සිතක තියෙන්නේ. ප්‍රමාණ වීමක් නැහැ. එහෙම නම් එතන තියෙන අප්‍රමාණ ස්වභාවයක්. ඒ රාග ද්වේෂ මෝහ මුලිනුපටා දැමීම තුලින් අප්‍රමාණ මට්ටමකට පත්වීම අන්න පෙන්නලා දෙනවා අකුප්පාචේතු විමුක්තියක් වශයෙන්. දැන් ඊළඟට පෙන්නනවා රාගය ද්වේෂය මෝහය කියලා කියන්නේ කිංචනයක්. ඒ කියන්නේ කිසිවක්. කිසිවක් නැති මට්ටමකට පත්වීම තුලින් අන්න අකිංචන මට්ටමකට පත් වෙනවා. එතකොට අන්න ඒක ආකිංචඤ්ඤායතන මට්ටමක්. ඒක තමයි ඒතකොට අකුප්පාචේතු විමුක්ති මට්ටමක් පෙන්නන. රාග ද්වේෂ මෝහ කියන ඒ කිසිවක් කරගැනීමේ తත්වය. අපි හැම දෙයක්ම දෙයක් කරගන්නවානේ. ඒ දෙයක් කරගන්නේ කිසිවක් කරගන්නේ රාග ద్వේෂ මොහ තියෙන නිසා. එතකොට අපේ හිතේ රාග ద్వේෂ මොහ මුලිනුපුටා දමල නම් එහෙනම් දෙයක් කරගන්න කෙනෙක් කරගන්න ස්වභාවයක් නැහැ. එහෙමනම් අකිංචන මට්ටමක් තියෙනවා. එතකොට ඒ අකිංචන මට්ටමක් කියලා කියන්නේ අකුප්පාචේත විමුක්ති මට්ටමක්. ඉතින් ඔන්න ඔය විදිහට හරි ලස්සනට පෙළ දෙනවා. ඊළඟට රාග ద్వේෂ මොහ නිසා තමයි නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ. රාග ద్వේෂ මොහ නැත්තම් එහෙනම් නිමිතිකරණයක් වෙන්න බෑ. එහෙමනම් අනිමිත්තයි. අනිමිත්ත මට්ටමේ නම් උත්‍ෘෂ්ඨ මට්ටම තමයි මේ අකුප්පාචේත විමුක්තිය කියලා කියන්නේ. මොකද රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම මුනුපුතා දමලා. එතකොට අර වගේ අප්පමානාචේත විමුක්තිය, අකිංචඤ්ඤාචේත විමුක්තිය, ශුඤ්ඤතාචේත විමුක්තිය, අනිමිත්තාචේත විමුක්තිය කියලා වර්ග තිබුණාට මොකද? ඒවායේ උත්‍ෘෂ්ඨ මට්ටම කියලා කියන්නේ අකුප්පාචේත විමුක්තිය. අරහත් ඵල මට්ටමක්. එතන ඇත්තටම අර ඒ ප්‍රමාණකරණයක් හෝ කිංචන කිරීමක් හෝ නිමිතිකරණයක් නැති මට්ටමක් තමයි අකුප්පාචේත විමුක්තියක් වශයෙන් පෙන්වන්නේ.
අවසරයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව කාලිංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් අවසරයි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රභාෂ්වර සිත කියන්නේ අනිමිත්තයි අපනිතයි සුන්නතයි කියන අවස්ථාවටද ස්වාමීන් වහන්ස සිත ප්‍රභාෂවරයි කියන්නේ?
එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ පබස්තර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසී උපක්ඛිලිට්ඨ. දැන් මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂවරයි. මේකට මේ එළියෙන් ආපු తాවකාලිකව පැමිණිච්ච ඒ උපක්ඛිලේෂ නිසා තමයි මේක කිලුට වෙලා තියෙන්නේ. දැන් ඒකට මුලින් යම්ස කෙනෙක් අනිමිත්ත මට්ටමක් අත්දකින්නකොට මෙන්න මේ ඒ උපස්තරය තමයි අයින් කළා
දාන්නේ. ඒ
නැත්තම් මේ නිමිති හරහා අපි ඇති කරගෙන තිබිච්ච උපක්ලේශ ටික තමයි අයින් කළා දාන්නේ. උපක්ලේශ ටික අයින් කළා. එහෙනම් දැන් අපි ආයෙත් අර පිවිතුරු මට්ටමකට ප්‍රභාෂර මට්ටමකට හිත ගත්තා. අනිමිත්ත මට්ටමකට හිත ගත්තා. හැබැයි ඉතින් తాවකාලිකයි. තාම යට මණ්ඩි තියෙනවා. රාගදේශ මොහ තාම මණ්ඩි තියෙනවා. මේ తాවකාලිකවයි හිත නිදහස් වුනේ. ඒ නිසා ප්‍රභාෂර මට්ටමක් කියලා කිව්වට තාම తాවකාලික ප්‍රභාෂර මට්ටමක්. ඒක පාදක කරගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ.
එහෙම හඳුනේ. ස්වානන්ත එතකොට මේ අපි සාමාන්‍ය ස්වානන්ත අපි අරමුණක් ගන්නකොට අපි කියමු උදාහරණයක් කරන ඇසට වර්ණ සටහනක් ගෝචර වුණාම අපිට ඒ ඇති වෙන අපේ චක්කු විඥාන සිත ඇති වෙනවනේ ස්වානන්ත. එතකොට එතනදී අපි ඇත්තටම රූපය වර්ණ සටහන අපි දැනගෙන නැහැනේ ස්වාන්න විඥාණයෙන් හරියටම අපි දැනගෙන නැහැ මේ මොකද්ද රූපය කියන එක. ඒක අපි දැනගන්නේ මම හරි දන්නේ නැහැ ස්වාමීනාංශ මනෝ විඤ්ඤාණ ධාතු සිතෙන්. එතකොට මේ අවස්ථාව වෙනකල් ස්වාමීනාංශ අපිට කර්මය සිද්ධ වෙලා නැහැ. එතකොට මේ අවස්ථාවටත් කියනකොට විපාක අවස්ථාවේදී අපේ සිත මේ අවස්ථාව අත්නිමිත්තයි අනිමිත්තයි ශුන්නතයි කියලා. එතකොට ස්වාමීනාංශ ඒ විපාකයක් සිදු වෙනා කියන විපාක අවස්ථාවේදී මේ කරුණ තුන ඒක හරියද ස්වාමීනාංශ? ඒ කරුණ තුන වැටහෙනවා අපිට ලැබෙනවාද ස්වාමීනාංශ? ඒ ඕනම කෙනෙකුට
ඒක තමයි. දැන් ඔතන මහත්ය ටිකක් පටලවගෙන තියෙන්නේ. දැන් ඔතන අර සංගීත සූත්‍රයේදී අර අහන ප්‍රශ්නේ තමයි යම්ස කෙනෙක් අනිමිත්ත චේත විමුක්තියක් භාවිත කළා, භාවිතා කළා, බහුලීකృత කළා, ඒක හොඳටම ප්‍රගුණ කළා තියෙනවා නම් එබඳු තැනැත්තෙකුගේ විඥානය නිමිති ඇසුරු කරන්න පුළුවන් දෙයක ප්‍රශ්නයයි අහන්නේ. ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඒ අතිශය බහුලීකృత කරන ලද, වඩන ලද අනිමිත්ත චේත විමුක්ති මට්ටමක් යම්ස කෙනෙක් තුළ තියෙනවා නම් එයාගේ විඥානය නිමිති ගන්න බැහැ කියලා. නිමිති ගන්න බැහැ කියලා කියන්නේ අකුසල් වෙන්න බැහැ කියන එක. මොකද නිමිත්තක් අත්‍යවශ්‍යයි අකුසලයක් වෙන්න. පාපකා අකුසල ධම්මා කියලා අපි කතා කරන්නේ සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනිමිත්තා. මානෙනි යම් තා පාපී අකුසල ධර්මයන් තියෙනවද ඒ සියල්ල නිමිති සහිතවමයි පහළ වෙන්නේ. ඒ එහෙමනම් හිත විඥානයේ නිමිති අසුරු නොකරන මට්ටමකටපත් වෙලා නම් එහෙමනම් අකුසලයක් විය නොහැකි පහළ වෙන්න බෑ. අකුසල කර්මයක් පහළ වෙන්න බෑ.
එහෙමයි හඳුරන්නේ. ඒතර සවනස අපි රූපයක් දැක්ක අර ඇසට් එක ගැටුණු අවස්ථාවේදී අපිට රූපය අපි හඳුනගෙන නෑ නේද සවනස? ඒ අවස්ථාවේදී අපි මනෝ විඥාන ධාතු සිතින් ඒක දැනගන්නකල්.
ඒක තමයි. දැන් උතන වෙලා තියෙන දැන් අපි ඔයක අභිධර්මයේත් එක පැටලවගෙන ඔක විස්තර කරන්න යාම තුළ තමයි මේ මොකක් පැටලෙන්නේ. දැන් මේ අපි සූත්‍ර දේශනාවලදී අපි ඇත්තම ගන්නේ බුදුරජාන් වහන්සේගේ මුල් කාලීන දේශනා, විශේෂයෙන්ම පූර්ව බුදු සමය මූලික කරගෙන තමයි සූත්‍ර දේශනා තියෙන්නේ. එතන තමයි ඇත්තම පිරිසුදුම ධමයක් අන්තර්ගත වෙන්නේ. දැන් අපිට මේක පසු කාලීනව සියලු දේවල් අධ්‍යයනය කළා, ඒවෙන් එක එක කැලි අපි ඉස්සරහට අරගෙන ඒවට අඩුපාඩු අපේ අතින් දාලා අපි වගු සකස් කළා. ඒකට අපි දාගත්ත මොඩල් එකක් එක්ක මේක විස්තර කරන්න කිව්වොත් පැටලෙන්න පුළුවන්.
එහෙමයි හඳුන්නේ. මට තේරුණා සාරාංශ පැටලි සහගතයක් තිබුණේ අර විඥාණයෙන් දැනගන්න කොයි අවස්ථාවේද කියන එක. දැන් පැහැදිලි වෙනවා සාරාංශ බොහොම පින් සාරාංශ. තේරුම් ගන්න.
ඊළඟ දහම් ගැටලුව කල්යාණිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ප්‍රශ්න ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මම මේ වහන්සේ පිටුවන් සරණයි. මම ප්‍රශ්න මගේ භාවනාව අද උදේ කරපු පයරංක භාවනාවේ ගැන ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නයි සහ කරන්නේ. මේ අද උදේ පරංක භාවනා කරන විට සාමාන්‍ය විදිහට හිත සංසුන් වෙලා ආනාපාන සතිය සංසිඳිලා බොහෝ වෙලාවක් සිටීමෙන් පසු මම හිත යොමු කරා වේදනාවන් ගැන ශරීරයේ තියෙන බොහෝ විට මට දකුණු පැත්තේ වේදනාවක් වැඩි බොහෝ විට වම් පැත්තේ වේදනාවක් දැනෙන්නේ නැහැ. වේදනාවන් මේ වතාවේ ගොඩක් අධික ලෙසක් දැනුණා. ඒව ඔබ වහන්සේගේ ධර්ම දේශනා විදිහට අද ඒ විදිහට මට තේරුණ සමහර වේදනාවන් හරිම වැඩි ඒවා ඇවිත් නැති වෙන හැටි අත් දැක්කා. නැවතෙන්නකොට සමහර වේදනාවන් ඉතාමත් අඩු වෙලා දැන් සමහර වේදනාවන් වැඩි. මේවා දිගටම අත්දැකීමෙන් කාලය ගත වෙනකොට වේදනාවන් බොහෝ දුරට නැති විශේෂාසගත තත්ත්වයකට සිතපත් වුණා කියලා කියන්න පුළුවන්. සමාධියත් හොඳට තිබුණා. ඒ වෙලාවේදී මට ප්‍රශ්නයක් ආවා. දැන් මම කුමක් කළ යුතුද? මේ වෙලාවේ මම සිතුවිලි දිහා බැලිය යුතුද? ඒ කියන්නේ චිත්තානුපස්සනාවක් කළ යුතුද? ආදි වශයෙන් මට එවිලි ඇති වුණ ප්‍රශ්නේදී මම එහෙම හිතුණත් මම නැවතත් සිත දිහා බැලුවා සිතුවිලි එනවද කියලා. ඒ වෙලාවේ කිසිම සිතුවිල්ලක් නිමිත්තක් ඇති වුණෙත් නැති නිසා ඒ උපේක්ෂා සහගත විදිහටම භාවනාව කළ යුතුයි කියලා මටම තේරුණා. ඒක එහෙම කරන එක හරිද කියලා වහන්සේගෙන් දැනගන්න ඕනේ.
ඒක එහෙම නිවැරදි කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සෙන්දී සිතුවිල්ලක්වත් පහළුණේ නැත්නම් අපිට අරකට නිදහස් වෙලා නම් තියෙන, ඒ කියන්නේ අපි වේදනාව බලබල හිටියා, වේදනාව ටිකක් සංසිඳුණා. ඊට පස්සේ අපිට දැන් හිත වෙන සිතුවිලි වල ගිහිල්ලත් නැහැ. ඒකට දැන් සිතුවිලි අපි තුන් කීපයක් ආවා. දැන් ඒකත් ඇවිල්ලා ගියා. දැන් ඔන්න හිත සංසුන් වුණා. දැන් අපිට පුළුවන් නම් දැන් බලන්න මේ සංසුන් බව තුල ඉන්න පුළුවන්ද මට? මොකොත් නොකර ඉන්න පුළුවන්ද? වෙන තැනකට වෙන දෙයකට අරමුණකට හිත දාන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න පුළුවන්.
එහෙමයි. ඒ තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒ තත්ත්වෙ විදිහටම පවත්වාගෙන යෑමට උත්සාහ කළේ කියන එක.
ඊළඟ දහම් ගැටලුව හේමමාලාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ දහම් ගැටලුව අද දේශනාව සම්බන්ධයෙන්. දැන් ඔබ වහන්සේ මිට කලින් ප්‍රශ්නයකට උත්තර දෙද්දි කිව්වා හිත අනිමිත්ත ස්වභාවයේ සිටියදී ආපහු අපි හිත දිහා බලන්න ඕනේ කියලා, හිතවිලි එනවද කියලා. එතකොට මට හුඟක් වෙලාවට මට මුලින්ම එන සිතිවිල්ල ආපහු නැවත ආශ්වාසය ඇති වෙනවා නේද, ආශ්වාස ප්‍රශ්වාස ඇති වෙනවා නේද කියලා. ඒක එතකොට නිමිති ගැනීමක්ද? එහෙම නැත්නම්
අතර මෙතෙන්දී ආනාපානයට හිත දැමීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. නිකන් නිකන් හිතන දැන් අපි දැන් හිත නිමිත රගන්නා තත්ත්වයට ගන්න අපි ආපු ප්‍රතිපදාවක් තියෙනවානේ. අපි කොහොම ධාතු මනසිකාරයක් පැත්තෙන් අපි විස්තර කරනවා නම් ධාතුන්ගේ ලක්ෂණ බලබලා හිටියා. ඒවැය තියෙන අපි හිතමු සියුම් සියුම් ස්වභාවයන් දකිමින් හිටියා. ඒවැය එතකොට ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණ හොඳට ප්‍රකට වෙගෙන ආවා. දැන් ඒක බොහොම වේගවත්ව සිද්ධ වෙනවා. නිමිති ගන්න බැරි වුණා. ඔන්න හිත අනිමිත්ත වුණා. අපි ඕකනේ ආපු පාර ගැන කතා කරගත්තොත් නිකන් සංක්ෂිප්ත වශයෙන් කියන්න වෙන්නේ. දැන් ඔය මට්ටමේදී අපි ඔය ක්‍රමයට නම් එන්නේ හිත සමාධියක් සහිතව තමයි ඔය තර නිමිති නොගන්නා තත්ත්වයකට පත් උනේ. දැන් එහෙමම අපි නැවත නැවත කර කර දැන් ඔය තත්ත්වයේ වැඩුවොත් දැන් යාට මේ නිමිති නොගන්නා මට්ටමේ සමාධියක් සහිතව ඔන්න විනාඩි 15ක් ඉන්න පුළුවන්. විනාඩි 30ක් ඉන්න පුළුවන්. විනාඩි 45ක් ඉන්න පුළුවන්. එතකොට ඒ මට්ටමත් අපි හොඳට පය ගහලා ඉන්න පුළුවන් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේ සමාධිය බුරුල් කරන්නේ. සමාධිය ලිහිල් කරන්නේ. සමාධිය නොගැඹුරු කරන්නේ. එතකොට තමයි අන්න හිතට ආයෙත් සිතුවිලි එන්න පටන් ගන්න. එහෙම නැත්නම් අපි හිතමු අපි යනවා සක්මනකට. සක්මනේ අපි ගිහිල්ලා දැන් හිත තේරුම් අරගෙන දිනවා අර වගේ අනිමිත් ස්වභාවයක් තියෙනවා. නිමිති නොගන්නා තත්ත්වයක් හිතේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒකට මම දැන් දක්ෂ වෙලා තියෙනවා පරයන්කේදී. පරයන්කේදී මට ඔන්න විනාඩි 45ක්ම ඒ බඳු සමාධියක හිත පවත්වන්න පුළුවන්. දැන් හිතේ නිකන් මේ தත්ත්වේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒකේ හොඳට හිත නිකන් ඒක හඳුනගෙන තියෙනවා. දැන් නිකන් සක්මනට ගිහිල්ලා බලනවා. මට බැරිද නිකන් හේ දැන් සක්මනේදීත් අතෙන්ටම හිත දාන්න. දාලා බලනවා. දැන් හැබැයි ඇස් ඇරගෙන ඉන්නේ. කය ඇවිදිමින් ඉන්නේ. අපට රූප සද්ද ඔක්කොමත් තියෙනවා. හැබැයි අපි දාලා බලනවා නිකන් අතෙන්ට අපේ හිත. හැබැයි ඉතින් දැම්මහම සමහරවිට විනාඩියකට දෙකකට ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ආයෙත් මොන හරි සිතුවිල්ලක් එනවා. අන්න ඔය විදිහට තමයි එතකොට අපි හඳුනගන්නේ. දැන් අර තබඳු තත්වයක් හිත පවත්වන්න පුළුවන්කම තිබුණාට මොකද? තාමත් ඒක කැඩෙනවා නැහැ. දැන් මහා ගැඹුරක සමාධියකට ගිහිල්ලා අර වගේ ප්‍රතිපදාවක් හරහා නැත්නම් අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට කිරීම හරහා ගත්ත ගැම්මක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෙලින්ම අතල් දැමීමක්. කෙලින්ම ඒකට හිත දැමීමක්. එතකොට ඔන්න හිත මේ ඉන්න අමාරුයි. සිතුවිලි එනවා දැන්. එතකොට අන්න නැවත නැවත දකින්නයි සිතුවිලි වල යථා ස්වභාවය. ඒක දැකලා අතහැරලා දානවා. දකින්නවා අතහරිනවා. දකින්නවා අතහරිනවා. ඊපස්සේ ඔන්න ඒ ආපු අය කට්ටියම ගියොත් ඔන්න ආයි විනාඩියක් විතර ආයිත් නිකන් සාමකාමී ගතියක් තියෙනවා. ආයිත් මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයක ඔන්න අනිමිත් තත්ත්වයක ඔන්න ආයිත් විනාඩියක් දෙකක් තියෙනවා. ආයිත් ඔන්න සිතුවිලි එනවා. ආයිත් ඉතින් එනවා යනවා එනවා යනවා අතහරිනවා අතහරිනවා හැම කෙරෙහිලා ඔන්න ආයිත් ඔන්න සාමකාමී වෙනවා. ආයිත් ඔන්න විනාඩි දෙකක් විනාඩි පහක් ආයිත් තියෙනවා. දැන් හැබැයි මේ ඉන්නේ අපි මතු පිට. මේ දෙකේ වෙනස තේරෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට අපි නිමිති ගැනීම අකුසල මූල ඔස්සේ විතරද වෙන්න පුළුවන්, කුසල මූල ඔස්සේ වෙන්න බැරිද?
අතන කුසල් මතක් වෙන්නත් නිමිති මතක් වෙන්න ඕනේ. දැන් උතර මෙහෙමයි කියන්න වෙන්නේ. දැන් අපි නිමිති ගන්න මොහේ අවශ්‍යයි කියලා අතනද කියනවානේ. දැන් මෝහෝකෝ ආවස්තෝ නිමිත්ත කරනු කියලා අතන සඳහන් වෙනවා. දැන් එතකොට අපි කුසල් වල පැති දෙකක් ගැන කතා කරනවා. අපි සම්මාදිට්ඨියේ පැති දෙකක් ගැන අපි කතා කරන්නේ අදත් මතක් කරලා දුන්නානේ. අර ලෞකික සම්මාදිට්ඨියක් ලෝකෝත්තර සම්මාදිට්ඨියක්. දැන් ලෞකික සම්මාදිට්ඨියකදී අපි කර්මයේ කර්මඵලය අදහගෙන යම් කුසලයක් කරද්දී එතන තාම පුජ්‍යල භාවයක් තියෙනවා. කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා. එතන තාම අවිද්‍යාවක් තියෙනවා. කියන්නේ මෝහයක් තියෙනවා. නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ බඳු කුසලයක් නැවත මතක් කරද්දී එතන තාම මෝහයක් තියෙනවා, නිමිතිකරණයක් තියෙනවා. හිතන්න හිත යමක් කළා ඒක එතනින් අවසానයි. නිමිති ගැනීමක් නැත්තම් තේ අවසాన වෙච්ච කුසලයේ ගැන නැවත නැවත මතක් කර කර ඉන්නවා කියන එක තේරුමක් නැහැ. ඒ හරහා නිමිති ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ හරහා අපි තුල තාම ඉතිරලා තියෙන මෝහයක් තමයි නිරූපණය වෙන්නේ. විද්‍යාවක් තමයි නිරූපණය වෙන්නේ. ඒ නිසා අපි කුසල් වුණත් නැවත නැවත හිතන නම්මින් ඒක කරේ මම නිසා තමයි මෙයා ජයග්‍රහණයක් ලැබුවේ, මම නිසා තමයි මෙයා ගොඩ ගියේ, මෙයා සුවපත් වුණේ මම නිසා කියලා අපි කරපු කුසලය නැවත නැවත මතක් කිරීම තුළ කුසලය වැඩෙනවා. ඒක සීමා මේ 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 මොකක්ද දෙකට කියන්නේ තර්කයක් නෑ, විතර්කයක් නෑ. නමුත් ඒක කුසල වේපක්ක මොකක්ද ඒකට කියන්නේ උපදි වේපක්ක පුඤ්ඤ භාගිය සාසව ආශ්‍රව සහිතයි. පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙනවා, උපදි විපාක ලැබලා දෙනවා. තාම ඉතින් අවිද්‍යාව සහිතයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව. තෙරුවන් සරණයි.
බයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව ශ්‍රී ලාල්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ මගේ තියෙන්නේ මේ පැහැදිලි කර ගැනීමක් අධදේශනාව සම්බන්ධව. මං අහලා තිනා මෙහෙම ලොකු ස්වාමීන් වහන්සේ නිතර දේශනාවල පවසන ප්‍රඥා චේතෝ විමුක්ති ඵලය හරි ඵල සමාපatti හරි නැත්නම් කියන ප්‍රඥා විමුක්ති ඵලය හෝ ඵල සමාපatti මේක ටිකක් ස්වාමීන් වහන්සේ මට විස්තර කරලා දෙන්න පුළුවන් මේ දෙක මොකද්ද වෙනසක්ද වෙනසේ දෙකේ?
ඔව්, I think විස්තර කරන්න ගියාම කෙලින්ම ඉතින් මාර්ගඵල ගැන මාර්ගය ගැනත් මාර්ගඵලය ගැනත් ඵල සමාපatti ගැන තමයි කතා කරන්නේ. එතකොට ඉතින් මේ ඔව් ඒවා ඉතින් මං හිතන්නේ ඊට වඩා හොඳයි අපි මාර්ගයේ වඩන එක ගැන කතා කරන්නේ.
ආ එහෙමයි සර්. මම දැන් මෙහෙම අහුවොත් දැන් මට මෙහෙම හිතිලා තියෙන තේරුම් ගන්න දැන් චේතෝ විමුක්ති දැන් ස්වාමිනාසේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියලා එතන මට තේරිලා තියෙන්නේ එතන චේතෝ විමුක්තිය කිව්වහම එතන සිතක අවසානය වගේ.
නෑ 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 බොලේ දෙක අවසානය කියලා එකක් නැහැ.
ඔව්.
චේතෝ විමුක්තියක් කියලා ගොම හිත නිදහස් වීමක්. හිත උපාදාන වලින් නිදහස්. හිත රාග දේශ මොහ වලින් නිදහස් වීමක්.
රාග ඔව් එහෙම හරි. එතකොට සිතවිලි වලින් නිදහස් වීම කියන එක තමයි මමත් ඒක හිතුවේ. දැන් අර
හරි.
එතන දැන් එතන චේතෝ විමුක්තියට ආවට පස්සේ අර දැන් අර චූල වේදාල සූත්‍රයේකද විස්තරකාර චේතෝ විමුක්තියේ පටිභාගය කියන්නේ නිවන කියලා. එහෙම කියනනේ ස්වාමීන් වහන්සේ. අර පස්සටිගේදී අර
ඔව් ඒ කියන්නේ දැන් අපි ඕක දැන් අදත් අපි විස්තර කරේ. දැන් අපි මුලින්ම తాවකාලිකව චේතෝ විමුක්තියක් ඇති කරගත්තා. ඊතල දැන් අනිමිත්තක් අපි හිතමු අනිත් විපස්සනාවක් වැඩුවා. අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට කරගත්තා. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරමින් වාසය කරද්දී හිතර නිමිති ගන්න බැරි වෙලා හිත අනිමිත්ත මට්ටමකටපත් උනා.
එහෙමයි.
අනිත් අදහස් වෙන්නේ නැහෙනේ මේ සම්පූර්ණයෙන්ම රාග දේශ මොහ ෂේ වුණා කියලා.
එහෙමයි.
වස්තානුකූලව ඒ අනිත්‍ය ලක්ෂණය හරහා අනිත්‍ය පිළිබඳ ප්‍රඥාව හරහා රාග දේශ මොහ එතන ඔන්න තදංග වශයෙන් නැවතුණා. තදංග වශයෙන් ඒක යටපත් උනා. හැබැයි මේක නැවත නැවත කරනවා. මේක නැවත නැවත කරන්න ඔන්න දැන් මේක වර්ධනය වෙනවා. තව තව පවතින පටන් ගන්නවා. ඊට පස්සේ අපේ හිතේ පහළ වෙන රාග ද්වේෂ මෝහ තේරුම් ගනිමින් ඔන්න ප්‍රඥාවෙන් දැකදක අයින් කරන්න උත්සාහවත් වෙනවා. ඒතර මේ අනිමිත්ත මට්ටමක් අපි බහුලීකృత කිරීමක් මේ කරන්නේ. ඒක බහුලීකృత කරන්න වෙන්නේ ඒක කැඩෙන විදිහ දැකදක.
එහෙමයි.
එතකොට එහෙම යන ගමනකදී තමයි එහෙනම් ඔන්න රාග ද්වේෂ මොහවල අඩුවීමක් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. දැන් ඒතොර දැන් අද කහිනම් කලින් තරම් රාග ද්වේෂ මොහ උත්සන්න නැහැ. ඉතින් ඒ නිසා නොගැඹුරු මට්ටමකදීත් හිත නිමිති නොගෙන ඉන්න තත්ත්වයක් පවත්වන්න පුළුවන්. ඔය කියන දේ තේරෙනවද?
ඔව් ස්වාමීනි.
හරි. ඉතින් එහෙමනම් ඉතින් ඒ බඳු මට්ටමකදී තමයි දැන් තව තව ටික දියුණු කරගෙන යනවා. හිතේ රාග දේශ මොහ ක්‍රමානුකූලව අඩු වෙන්න, ෂය වෙන්න, වැය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අන්න හිත නිමිති නොගෙන ඉන්න දැන් පටන් ගන්නවා. දැන් මේ බරපතල සමාධියකදී නෙමෙයි.
ආ එහෙමයි.
ඔව්.
දැන් අර මට තවත් දෙයක් මතක් වුණා. දැන් අර කටුකුරුණ ස්වාමීන් වහන්සේ තිසර කරන දැන් එක්තරා සමාධියක් තියෙනවා. ඒ සමාධියේ සංඥාවක් නැහැ. අපි කියන ස්වාමීන් වහන්සේ තිසර කරන ආපෝ සංඥාවක් නැහැ, තේජෝ සංඥාවක් නැහැ, ධ්‍යාන සංඥාවක් නැහැ, රූප ධ්‍යාන සංඥා. හැබැයි සංඥාවකුත් තියෙනවා කියලා.
අන්න හරියට.
ඔව්. ඒ මට්ටම චේතෝ විමුක්තිද කියලා මට හිතුනේ.
ඔව්, එහෙමත් කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ඔක්කොගෙම කතා කරන්නේ තරාන්දමක తాවකාලික නිවනක් ගැන.
නිවනක් ගැන.
ඔව්, తాවකාලික නිවන කියන වචනේ භාගතුන් වහන්සේ කියන තදංග නිබ්බුති. තදංග නිබ්බුති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. තදංග වශයෙන් తాවකාලිකව රාග ද්වේෂ මෝහ తాවකාලිකව අයින් වීම නිසා ලබන නිවීමක්. මේක ප්‍රමාණවත් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේක ප්‍රමාණවත් නැහැ. මොකද රාග ද්වේෂ මෝහ යට තැම්පත් වෙලා තියෙන නිසා කොයි වෙලාවෙ හරි මේක කැඩෙනවා. මේ නිවීම ආයි දැවීමක් බවට පත් වෙනවා. ආයෙත් හිත රාගයෙන් දැවෙන්න ගන්නවා. ආයෙත් ද්වේෂයෙන් දැවෙන්න ගන්නවා. ආයෙත් හිත මෝහයෙන් පැටලෙන්න ගන්නවා. එහෙනම් අපි හේතුනේ අයින් කරන්න වෙන්නේ. මේ දැවෙන්න හේතු මොනවාද? දැන් తాවකාලිකව නම් නිවීම අත්දැක්කා. ඇයි මේ නිවීම මට උරුම කරගන්න බැරි? ඇයි මේ නිවීම සදාකාලික කරගන්න බැරි? එහෙනම් ඒක හේතු තමයි අයින් කරන්න වෙන්නේ. ඒ හේතු තමයි එහෙමනම් මේ රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ. නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ රාග ද්වේෂ මෝහ තියෙන නිසා. ඒකයි නැවත නැවත අපි තේරුම් ගන්න තියෙන්නේ. රාගෝකෝ ආහුසෝ නිමිත්ත කරවෝ, දෝසෝ නිමිත්ත කරවෝ, මෝහෝ නිමිත්ත කරවෝ. තම මේ නිමිතිකරණයට හේතු වෙන්නේ රාග ද්වේෂ මෝහ. එහෙමනම් රාග ද්වේෂ මෝහ නොමැති සිතක නිමිතිකරණයක් සිද්ධ වෙන්න බෑ. එහෙමනම් අපි මේ රාග ද්වේෂ මෝහ මුලින් පුටා දමන්න එන මූලිකත්වය දෙන්නවා නේද? දැන් මහත්ව වගේ දැන් ඒ බඳු මට්ටමකදී සංඥාවක් නැහැ කියන්න බැහැ ඉතින්. දැන් අපි සංඥාවක් මොකර න සංඥ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පපංච සංඛා කියලා අර ලස්සන ගාතාවක් එන්නේ කටුගුණ සානාසේ නැවත නැවත මතක් කරලා දෙන්නේ.
එහෙම සර්.
ඒ තෙන්දී මේකේ මේ සාමාන්‍ය සංඥාවක් නෑ න සංඥ සංඤී. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍ය සංඥා කියලා කිව්වහම අපේ දරුවා ගැන මතක් වෙනවා, අම්මා ගැන මතක් වෙනවා, තාත්තා ගැන මතක් වෙනවා, අයියා ගැන මතක් වෙනවා, රස්සාව ගැන මතක් වෙනවා, රට ගැන මතක් වෙනවා. දැන් මේ සාමාන්‍ය සංඥානේ.
එහෙමයි.
ඒ බඳු සංඥාවක් නෑ. ඒක තමයි අර න පඨවි සංඤී භවිස්ත න ආපෝ සංඤී ඔය විදිහට පෙන්නන්නේ ඒකයි. මේ පඨවි ආපෝ තේජෝ වලින් සකස් වෙච්ච මේ සාමාන්‍ය භූතයන්ගෙන් සකස් වෙච්ච මේ සංඥා එකක්වත් නැහැ දැන්.
එහෙමයි සර්.
ඒ ඊළඟට න සංඥ සංඤීන විසඤ්ඤ සංඤී. දැන් යාට විකෘති වෙච්ච සංඥා වට්ටම මොකක්ද නැහැ. දැන් සිහි විකල් වෙලා එහෙම විකෘති වෙච්ච කලන්තේ දාලා තියෙන මට්ටමක් එහෙමත් නැහැ. ඊළඟට නෝපි විසඤ්ඤී. විසඤ්ඤ වෙලක් නැහැ. න විභූත සංඤී. සංඥාවක් කිසිසේත්ම නැති කළා හිත නිකන් මේ අර නිකන් මොකක්ද ඒකට කියන්නේ සිහිසුන් වෙලා නැත්නම් ඇනස්තීසියා දීලා එහෙම වට්ටමකුත් නෙමෙයි මේ කතා
කරන්නේ.
ඊළඟට කියන්නේ අර මොකද්ද සංඤ්ඤ සංඤ්ඤ නම් විසඤ්ඤ සංඤ්ඤ නම් නෝපි අසඤ්ඤ. මේ අසඤ්ඤ තත්ත්වයකට ගිහිලා අසඤ්ඤ තලයක ඉන්න තැනකුත් නෙමෙයි මේ කියන්නේ.
එහෙමයි සං.
මේක ඇවිල්ලා මේ ප්‍රතිපදාවක් හරහා හිත සංඥා ගන්න හේතු අයින්. හිත සංඥා ගන්න හේතුව නිමිති ගන්න හේතුව තමයි රාග ද්වේෂ මොහ.
එහෙමයි සර්.
ඒක අයින් කිරීම තුලින් හිතේ හදගත්ත සාමකාමී බවක්. හිතේ හදගත්ත අපි කියනවා නම් ශාන්ත බවක්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක විවිධ පැති වලින් විස්තර කරන්නේ. ඉතින් මේ මට්ටමේදී සංඥාවක්, මේ මට්ටමේදී මානසිකාරයක් නැතුව නෙමෙයි. මේ මානසිකාරය වශයෙන් පෙන්වන්නේ නිවීම පිළිබඳ මානසිකාරය. හිත දැන් නිකන් නිවිලා.
එහෙමයි සර්.
ස්ථිර වෙලා. දැන් අර ඇතැම් මොකක්ද ඒකට කියන්නේ මොනවාද ඒකට කියන්නේ තේරගාතා තේරී ගාතා. ඉතින් ඒවැදී රහතන් වහන්සේලා කියනවා සබ්බාසවා පරික්ඛීන ආහාරේ චනිස්ස. ඔන්න වගේ වචන එනවා මේ ආශ්‍රවයන් සියල්ල ෂේ වුණා. සීති භූතාස්මි නිබ්බුතා. මම සිසිල් වුණා නිවුණා. ආශ්‍රවයන් ෂේ වුණ නිසා මේ සිත සිසිල් වුණා නිවීමකට ලක් වුණා නේද? එහෙම තමයි කියන්නේ.
එහෙමයි ස්වාමිනා. ස්වාමිනාසේ විස්තර කරේ මට මෙන්න මෙහෙම තේරුණා. ඒත් ඇත්තදී අර සමහරවට භාවනාවෙන් අර අත්දකින්නේ අර කාලෙන් දේශෙන් තොර වූ තත්ත්වයක් දැන් ඒක නෙමෙයි ඊට කලින් තියෙන තත්ත්වයක් වගේ. එහෙම නිසා ටෝටල් බ්ලැන්ක් එකක් තියෙන මෙලෝඩියක් දැන්නේ තියනවා එනවා දන්නේ නැහැ ගියා දන්නේ එතන මොකුත් දැනෙන්නේ නැහැ. ඒක නෙමෙයි ඔබ අහස දැන් විස්තර කරේ ඊට කලින් හෝ විදිහක් වගේ කියලා මට තේරුණේ.
ඔව් දැන් අත්‍තරම ඒක තමයි දැන් අපි අර කලින් කතා කරේ දැන් අපේ මේ ගමනේදී ඇතම් කාල තියෙනවා සමාධිය ඉස්සරහට පයින්. ඒ වගේ තැන්වලදී සමාහල්ලාවට අපි දන්නේ නැහැ මොනවාද වෙන්නේ කියලා. දස් ගාලා වන්න කොහෙටද යනවා ආවට පස්සේ තමයි දන්නේ. හැබැයි හිටපු තැන ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මොකද්ද නිකන් මේ මේ අන්ධමන්ද වීමක් තමයි තියෙන්නේ. ඒ එතෙන්දී සමාධිය වැඩි ප්‍රඥාව අඩුයි සතිය අඩුයි. එතන සතියයි ප්‍රඥාවයි එතෙන්දී හදන්නේ. සතියයි ප්‍රඥාවයි දැන් ඉස්සරහට පොඩ්ඩක් ගන්නවා. එතකොට අන්න සතිය සහිතව ප්‍රඥාව සහිතව ආයි සමාධියක් ලැබෙනවා. හිත දැන් සමාධිය වෙලා තියෙනවා. හැබැයි හොඳට දන්නවා හොඳට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. අන්න එතන ප්‍රයෝජන. ඒ මට්ටම එතකොට සතිය තියෙනවා. සතියෙන් තමයි පෙන්නලා දෙන්නේ මේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අර විස්තර කරපු ඒ අශ්ව කරත්තේ අශ්වයත් ඉන්නවා ඇතුලේ මගීනුත් ඉන්නවා. රථාචාරය නැත්තම් මොකද වෙන්නේ?
ඒක ගයිඩ් වෙන්නේ නැහැ නේද එතකොට?
ගයිඩ් වෙන්නේ නැහැ නේ කොහේ එක්කන් යනවද දන්නේ
නැහැ. දන්නේ නැහැ.
දැන් මේ ඩ්‍රයිවර් නැහැ. වාහනේ ඔහේ යනවා. ගිහිලා ඇක්සිඩන්ට් වෙන්නත් පුළුවන් වෙන වැරදි පාරකට යන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම නමගේ යමක් වේ. එහෙනම් රථාචාරය තමයි මේ සතිය කියලා කියන්නේ. රථාචාරය අනිවාර්යයි මේ රථය පදවන්න.
එහෙනම්
වැරදි එල්ලෙස්තේ නිවැරදි ඉලක්කයේ ඔස්සේ අපි රථය අරගෙන යන්න පුළුවන්. ඒ නිසා සතිය සහිත විය යුතුයි මේ මාර්ගය. සතිය ඉස්තර කරගෙන ආ යුතුයි. ඒකයි සාමාන්‍යයෙන් පෙන්නන්නේ. සති ආරක්ෂා කියලානේ දැන් මේක කියන්නේ. සති ආරක්ක සාරති. සතිය නැමැති ආරක්ෂාව සපයන රථාචාරය. වශයෙන් තමයි පෙන්නන්නේ.
එහෙමයි.
ඔව්. ඒ කතා කරන සතියත් ඉතින් බොහොම નિરાයාස සතියක්. ඒක මේ බලෙන් අර ඉස්සර වගේ වම දකුණ කියලා පවත්වන සතියක් නෙමෙයි.
ඒ කියන්නේ සංයාමයේ වගේද? ඒ කියන්නේ සතියක වම හුඟක් කරලා හිටන එකත් චෛතසිකයක් කියලා හිතනවානේ.
චෛතසික කියලා නම් කියන්න පුළුවන්.
පහදලි සම්මා.
හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට.
තරුවන් සර්ණයි.
තරුවන් සර්ණයි.
ඊළඟ පැනය උදේනිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. සිතුවිලි දිහා බලාගෙන ඉන්නකොට ඔය දැන් එදිනදා ජීවිතේත් ඔය නිදහස්සන්ට වෙලා සිතුවිලි ඒ කියන්නේ වෙන අරමුණු අල්ලන්න ඇතු ඉන්නකොට දැන් රාග ద్వේෂ තේරුම් ගන්නකොට සතිය එතෙන්ට යොමු කරනකොට ඒ දෙක නැති වෙනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට මෝහය කියන එක තේරෙන්නේ
නැහැ. මෝහය ඒකයි මෝහය නොතේරෙන්නේත් මෝහය නිසා තමයි.
ඕකේ.
නේද? දැන් ඒ කියන්නේ ඇත්තටම අපි මෝහය කියලා කියන එක තමයි සියුම්. දැන් අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි සාමාන්‍ය හිතාගෙන ඉන්නේ තේ එතනම තියෙන්නේ මෝහය. ඉතින් ඒවා තමයි ඉතින් ටික ටික අපි ලිහා ගන්න තියෙන්නේ. අපි කොහොමද මේ කෙනාව හදන්නේ? අපි කොහොමද මේ කෙනාව හදන්නේ? අපි කොහොමද මම
ඒක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ.
ඒවා ලිහන්න. ඒ හැදෙන තැන්වලදී ඒ මමයා හැදෙන හැටි දැකලා අත්හැරලා දාන්න. ලිහලා දාන්න. එතකොට අන්න නිකන් තියෙන්නේ මමෙක්ගෙන් තොර හුදු පැවැත්මක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට තේරෙනවා. එහෙම මමෙක් ඉස්සර දැක්කා එක හදනවා. දැන් එහෙම සිතුවිල්ලත් එක්ක හැදෙන්නේ නිකන් තියෙනවා වගේ.
හරි. ඒක තමයි. දැන් ඒ ඔක්කොම ඉතින් කරුණාත් මොකද තාම ඉතින් අපේ හිත තුල ආශ්‍රව අනුශය ධර්මයන් තියෙනවා. ඒ නිසා තමයි අපි තාමත් යම් යම් අවස්ථාවලදී නිමිති ගන්න. යම් යම් අවස්ථාවලදී ආයෙත් හිත ගිහිලා පැටලෙන්නේ.
විශේෂයෙන්
පැටලිලි සහගත බව තමයි මෝහයේ තව ලක්ෂණයක්. ඒ කියන්නේ දැන් හිතේ රාගයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් ඇත්තෙත් නැහැ තේරුම් ගන්න තරම්. හැබැයි හිත මොනවාදෝ හිත හිතා ඉන්නවා. මොනවාදෝ කල්පනා කරනවා. මොනවාදෝ සිතුවිලි තියෙනවා. කිසිම අදාළ දෙයක් නෙමෙයි. හිතර නිකන් ඉන්න බෑ. හිත නිකන් පිරිසුදුව තියාගෙන ඉන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. අන්න ඒ වගේ ඔක්කොම එන්නේ මෝහයට තමයි.
එහෙම සිතුවිලි ස්වාමීන් වහන්සේ හරි මාඩුයි දැන්. එතකොට අර නිදහස් තැන දවස පුරා ඉන්නත් පුළුවන්.
හොඳයි. එහෙමනම් හොඳයි. ඒ දවස පුරා નિરાයාසයෙන් ඉන්න බලන්න.
එහෙමයි.
හිතලා බල කළා හිර කළා නෙමෙයි. ඕක ස්වාභාවිකව නිදහසේ සැහැල්ලුවෙන් හිත රාගයෙන් තොරව, හිත ද්වේෂයෙන් තොරව, හිත මෝහයෙන් තොරව, හිත මොකක්වත් උපාදාන කරන්නේ නැතුව, හිත මොකක්වත් අල්ලගන්න යන්නේ නැතුව, හිතේ කිසිම ආතතියක් ගොඩනගා ගන්න නැතුව, එහෙමනම් අන්න ඒ පාත්‍ර ක්‍රමය හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට උපාදාන කරනවා කියන තැන දැනගත්ත ගමන්ම සතියෙන් ඒක එතනින්ම කියන්නේ ආය අල්ලන්න බෑ ඒවා.
හරි හොඳයි. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක තමයි සතිය වර්ධනය වුණාම වෙන්නේ. වර්ධනය වුණාම වෙන්නේ ඒ කියන්නේ හිත උපාදාන කරන සැනකින්ම සතියෙන් පෙන්ලා දෙනවා.
එහෙම.
එතකොට ඉතින් ආයේ ඒ ගැන සතිමත් වෙනවත් එක්කම හිත ඒ උපාදාන කිරීම නතර කරනවා.
එහෙමයි.
කරලා ආයත් ඥාන නිදහස් වෙනවා. ආයත් කොහොම සැහැල්ලු වෙනවා. උපාදාන කරන එක නතර කරගන්න.
එහෙමයි.
එතකොට බැලුවාම මෙහෙම කියන්න පුළුවන්. කියන්නේ විපස්සනාව එහාට එහාට යන්න යන්න කරන්න තියෙන දේ ගත්තොත් අඩු වෙනවා. මොකද නොකර සිටීමේ කලාවකට පුරුදු වෙනවා.
එහෙම තමයි. එහෙමයි ස්වාමීන්
වහන්සේ. කියලා මොනවා හරි කරනවා කියලා කියන්නේ අපි සංස්කරණයක් කරනවා. මොනවා හරි කරනවා කියලා කියන්නේ සසංකාර නිග්ගයිහ වාරිතවතෝ කියලා බුදුහාඳුරු වචනයක් පාවිච්චි කරනවා. සංස්කරණ කළා, තරවටු කළා, වීරය යොදලා, මැඩපවත්වගෙන ඉන්න මට්ටම තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් එහෙ ඒ කරපු සංස්කරණ, ඒ මැඩපවත්වා ගැනීම, ඒ යොදපු වීරය, ඒ සියල්ල දැන් පොඩ පොඩ අඩු වෙන්න ඕනේ. ඒ එහෙම නැතිවත් හිත සරලව තියෙනවා. එහෙම බලපවත්, මෙහෙම බලවත් වීරයක් නොයදා බලවත් සමාධියක් යොදන්නේ නැතිව බලවත් සංස්කරණ මොකක්වත් නැතුව හිත බොහොම සාමකාමීව සරලව සංස්කරණ වලින් තොරව, චේතනා වලින් තොරව, ආතතියකින් තොරව, රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පාත්වන්න පුළුවන්කම අපි පොඩ පොඩ දියුණු කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ ස්වාමීන් වහන්සේ pretty much නිකන් ඉන්නවා. හදිසියේ රාගයක් ආවොත් ඒක සතියෙන් ගැලවනවා. එච්චරයි.
එච්චරයි.
එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් අද අපේ පැය දෙකක වගේ කාලයක් සාකච්ඡා කරලා තිනවා. අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. ඉතින් මට ටිකක් හද වෙහෙසක් තියෙනවා. මම කල්පනා කරා මෙතනින් වැඩසටහන නවත්තන්න. ඉතින් අද සහභාගී වෙච්ච සියලු දෙනාටම එතකොට ඒ වගේම මේ ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවට සහභාගී වීම තුළින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දා වසින්තුං වන්දිතුං වරං. චාරිපුත්තාදි තේරානං ආගිතම් පටිපාටියා ශ්‍රද්ධා ශීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු 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 තෙරුවන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ
සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.